SBS Radio.
දෙදහස් දහට වසර ගෙවිල යන්න තවත් දින තුනක පමණ කාලයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. නමුත් අද සිකුරාදා අවසාන වැඩසටහන, නැත්නම් මේ අවුරුද්දේ අවසාන සිකුරාදා වැඩසටහනේ අවසාන සතියේ ක්‍රීඩා විග්‍රහයකින් එන්නයි සූදානම් වෙන්නේ අපි SBS සිංහල වැඩසටහනේ. මේ අවුරුද්දක් ගෙවෙන තැන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව කොතනද තියෙන්නේ සහ ශ්‍රී ලංකාවේ විවිධ ක්‍රීඩාවල ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට අපේ සුපුරුදු හිතවතා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබෝන් සුබෝදේශනක් රංගන.
අයිබෝන් මදුර සුබෝදේශනක්.
අද අපේ සතියේ ක්‍රීඩා විග්‍රහයේ ආරම්භක සටහන තබන්නේ මේ වන විටත් ආරම්භ වෙලා තියෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය පිළිබඳව අවධානය යොමු කරමින්. අද දවසේදී තුන්වන දිනේ ආරම්භ වුණා මේ වනටත් තරඟය පැවැත්වෙමින් පවතිනවා. අපි රංගන ඒ පිළිබඳව සටහනක් ගෙනෙමු මුලින්ම.
මදුර තරඟයේ දෙවන දිනේ නිමාවට පත්වන විට කිසිවෙකු බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් තමයි මේ වන විට අත්විඳින්නේ. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 231ක් ලබාගෙන සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා නවසීලන්තය ලකුණු 305ක් ඉදිරියෙන් සිටින්නේ. ඒ අනුව ඉතාමත්ම ඉහළ ප්‍රබල අභියෝගයක් මේ වන විට ශ්‍රී ලංකාවට එල්ල වෙමින් තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. මේ දෙවන ටෙස්ට් තරඟයේදී කෙසේ වෙතත් නවසීලන්තය තමන්ගේ ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 178ක් පමණයි. සුරංග ලක්මාල් සුවිශේෂී පන්දු යැවීමක නිරත වුණා. කඩුලු පහක් බිඳ හෙලීමට සමත් වුණා ලකුණු 54කට. මේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙසත් වාර්තා වුණා. ඒ වගේම ලහිරු කුමාර් ඔහුට අනගි සහයක් ලබා දුන්නා කඩුලු 3ක් බිඳ හෙලමින්. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට ලබා ගන්නට හැකියාව ලැබුණේ ලකුණු 104ක් පමණයි. ප්‍රථම ඉනිම රැඳී පැමිණේ පන්දු වාර 41ක් පමණයි. මෙහි විශේෂත්වයක් තිබෙනවා ශ්‍රී ලංකා අවසන් පිටිකරුවන් 4 දෙනා ලකුණු නොලබා දැවී ගියා. ඒ වගේම අවසන් කඩුලු 6 පන්දු 15 තුන බිඳ වැටුණා. ඒ වගේම ඒ අතරතුර කාර්යයේදී ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි. අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටි ඇන්ජලෝ මැටිස් ලකුණු 33ක් ලබාගෙන මේ කඩුලු 6 පන්දු 15 තුන බිඳ වැටෙන ආකාරය බලා සිටියා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාව කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ප්‍රථම ඉනිම ලකුණු 104කට සීමා වුණේ. ඒ අනුව තමයි දෙවන තරඟයේ තුන්වන දිනේ අද උදාවන විට ශ්‍රී ලංකාව මේ වන විට තරමක් පරාජයට බර තත්වයක තමයි තරඟයේ තිබෙන්නේ. නමුත් සඳහන් කරන්නට ඕනේ ප්‍රථම තරඟයත් මේ ආකාරයෙන් තමයි මදුර පැවැත්නේ. නමුත් ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව ජය පරාජයෙන් තොරව අවසන් කළගත් පමණින් එම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ දක්ෂතා දැක්වූ බවට කිසිවෙකු බලාපොරොත්තු වනවා නම් ඒ තරම් නිවැරදි පිළිතුරක් නොවේ. මක් නිසාදයක් එම තරඟයේ බේරා ගත්තේ සමස්ත කණ්ඩායම නොවේ. ඇන්ජලෝ මැතිස් සහ සුසල් මෙන්ඩිස් දෙදෙනා පමණක් එක්ව තමයි ඔවුන් දෙදෙනා අතර බිහි වූ සුවිශේෂී සම්බන්ධතාව නිසා තමයි එම තරඟයේ ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණේ. යනුව කණ්ඩායමක් ලෙස තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ දුර්වල මට්ටමකයි.
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අලුත් දැක්ම සහ වැඩපිළිවෙල පිළිබඳව. විශේෂයෙන්ම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන අවධානයක් යොමු කරලා තියෙනවා කියලා පසුගිය සතියේදී පැවතිච්ච මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළ තිබුණා. මේ වෙන විට ඔහු ICC දූෂණ මර්ධන ඒකකයේ බලධාරීන්ව හමු වෙන්න ගිහිල්ලා තියෙනවා කියලා අපිට ආරංචි වෙනවා. රංගන, අපි කැමති මේ තත්ත්වයේ අලුත්ම වාර්තාව දැනගන්න.
හරින් ක්‍රාන්ති කියන්නේ මදුර කොහොමත් ක්‍රීඩාවට ලැබි පුද්ගලෙක්. ඔහු පාසල් අවදියේ සිට ක්‍රීඩාවට යොමු වෙච්ච ක්‍රීඩකෙක්. ඒ අනුව ඔහු ක්‍රීඩා අමාත්‍ය ධුරයට පත්වීම තරුණ අමාත්‍යවරයෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට සුබවාදී දැක්මක් වනවාට කිසිදු කැටයක් නැහැ. නමුත් ඔහුට අමාත්‍යංශ 4ක වගකීමක් තිබෙනවා. ඒ අතර තමයි ක්‍රීඩාව කෙරෙහි ඔහු වැඩි අවධානයක් යොමු කොට තිබෙන්නේ. ඔහු පසුගියදා පැවැත්වුණු මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා තමා වැඩි අවධානයක් යොමු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවටත් ඉන් අනතුරුව මල්ල ක්‍රීඩාවටත් කියලා. එසේ වෙතත් ඔහු බලාපොරොත්තු වන බව සඳහන් කර තිබුණා. උමසංගක්කාර, මහේල ජයවර්ධන සහ අරවින්ද ද සිල්වා එක්ව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නංවාලීමට ඉදිරිපත් කළ එම වාර්තාව නැවතත් හඳවා ගැනීමෙන් පසුව එම වාර්තාව ක්‍රියාවට නංවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යන්නට. නමුත් අප දන්නේ නැහැ මහේල ඇතුළු පිරිස මේ සඳහා කැමැත්තක් දක්වාවිද කියලා. මක් නිසාදයක් ඔවුන් පසුගිය වර සඳහන් කර සිටියා ඉදිරි දේශපාලකයන් සමග කිසිදු ආකාරයකින් තමන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් නැති බව. එසේ වෙතත් මේ අතරතුරදී තමයි හරින් ප්‍රනාන්දු මහතා පසුගියදා දුබායිහිදී ICC මූලස්ථානයේ වෙත පැමිණි. එහි නිලධාරීන් සමග වූ සාකච්ඡාවකට සහභාගී වී තිබෙනවා. ඊයේ දිනේදී හරියන් ප්‍රනාන්දුට අවස්ථාව ලැබී තිබෙනවා. ICC දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් හමුවන්නටත්, එවැගේම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට දිගින් දිගටම එල්ල වූ චෝදනා පිළිබඳව ඔවුන්ෙහිදී සාකච්ඡා කොට තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන වාර්තාවක් හරියන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වෙත ICCෙන් බාර දී තිබෙනවා. කෙසේ වෙතත් ඒ සුභවාදී වාර්තාවක් වෙන බවට තමයි අපට මේ වන විට වාර්තාවන්නේ. එවැගේම ICC දූෂණ මර්ධන ඒකකයේ නිලධාරියෙක් ශ්‍රී ලංකාවට පත් කිරීමටත් පියවරගෙන තිබෙනවා. වගේම ඔහුගේ නීලංග බලාපොරොත්තු ICC සභාපතිවරයා මුණගැසී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි, විශේෂයෙන්ම පැවැත්වීමට නියමිත නිලවර්ණය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව තමයි ඔහු සඳහන් කර තිබෙන්නේ. අදාළ ධූරයට පත් වූ වහාම ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබුණා තමාගේ ප්‍රථම බලාපොරොත්තු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අතුරු කමිටුවක් පත් කිරීම බව. එහිදී රොෂාන් මහනාම මහතාගේ නම යෝජනා වී ඇති බවටත් යම් යම් තොරතුරු වාර්තා වුණා. එසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් ස්ථිර යමක් අපට පැවසීමට හැකියාවක් නැහැ. ඒ වගේම ඔහු සඳහන් කර තිබුණා මේ වන විට නිලවර්ණයේදී ඡන්ද තිබෙනවා 142ක් පමණ, එය ඡන්ද 63ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බවත්, මේ තමයි ප්‍රධානතම දූෂණයට හේතුව බවත් ඔහු සඳහන් කර තිබුණා. ඒ වගේම පාසල් මට්ටමේ පවතින T20 තරඟ තහනම් කිරීමටත් නව තේරීම් කමිටුවක් පත් කිරීමටත් ඔහුගේ අවධානය යොමු වන බව සඳහන් කර තිබුණා. මේ අතරතුර ඉතාමත් වැදගත් කාරණාවක් ඔහු සඳහන් කර තිබුණා. ක්‍රිකට් ක්‍රීඩාව වගේම මල්ල ක්‍රීඩාවේ දෙවන පෙළ සැකසීම කෙරෙහි තමන්ගේ වැඩි අවධානයක් යොමු කරන බවත් ඔහු සඳහන් කර තිබුණා. 2020 ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් මල්ල ක්‍රීඩාව දියුණු කිරීමට ඔහු බලාපොරොත්තු වන බවත් සඳහන් කර තිබුණා. යදු මේ සියලු යෝජනා පිළිබඳව අපට සෑහීමකට පත්වන්නට හැකියාව තිබෙනවා මදුර. නමුත් මේ සියලු යෝජනා ක්‍රියාත්මක කිරීමට උපරිම වශයෙන් ඔහුට වසරක් නැත්නම් වසරේ කහමාරක් පමණයි ඉතිරිව තිබෙන්නේ. ඒ අනුව දීර්ඝකාලීන සැලසුම් සකස් කිරීමට හැකියාවක් තිබේද යන ගැටලුව තමයි ඉතිරි වී තිබෙන්නේ. අපි බලමු මේ කරුණු කාරණා ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබේවිද කියලා. ප්‍රධානතම ගැටලුව තමයි ICC කැමැත්ත පළ කරාවිද ශ්‍රී ලංකාව තුළ අතුරු කමිටුවක් පත් කරන්නට යන කාරණාවට. අපි බලමු ඉතාමත්ම ඉක්මනින් මේ සඳහා පිළිතුරක් ලබා ගත යුතු වෙනවා. මක් නිසාද යත් මේ වන විට නාම යෝජනා භාර දී තිබෙනවා නිලවරණය සඳහා. අපි බලමු මේ සඳහා ගන්නා වූ ඉදිරි ක්‍රියාමාර්ග මොනවා වේවිද කියලා.
අපි කලිනුත් සඳහන් කරා 2018 වසරේ අවසාන සතියේ ක්‍රීඩා විග්‍රහය තමයි අපි මේ ඉදිරිපත් කරමින් පසුවන්නේ කියලා. අපි දැන් සූදානම් වෙන්නේ 2018 මේ ගෙවිගෙන යන වසරේ ශ්‍රී ලංකාව විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන්, මල්ල ක්‍රීඩාවෙන් සහ අනෙකුත් ක්‍රීඩාවලින් ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳව සාරාංශගත සටහනක් ගෙන එන්නට රංගන අපි කැමති ඔබගෙන් ඒ තොරතුරු දැනගන්නට.
මදුර අපි මුලින්ම අවධානය යොමු කළොත් මල්ල ක්‍රීඩාවට මම හිතන්නේ සමස්තයක් ලෙස මල්ල ක්‍රීඩාව තරමක් සුබවාදී ලෙස ගත කළ වසරක් ලෙස අපට 2018 හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව අපි බලමු මොනවාද මේ සුවිශේෂී සම්දිස්ථාන කියලා. පළමුවෙන්ම සඳහන් කරන්නට පුළුවන් වසර 8කට පසුව සුබදාස ක්‍රීඩාංගණය කුටිම ධාවන පතේ නැවතත් විවෘත කෙරුණා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා. ඒ ඉතාමත්ම හොඳ තත්ත්වයක් ලෙස සඳහන් කරන්නට පුළුවන් 2018 වසරේ. ඒ වගේම 2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරගාවලිය සාර්ථකව ආරම්භ කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණේ නැතත් මලල ක්‍රීඩාව පැත්තෙන් මීටර් 106 දිවිමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා නව ජාතික වාර්තාවක් බිහි කරන්නට. කෙසේ වෙතත් ඔවුන්ට හිමි වූයේ 6 වන ස්ථානයයි. තව සුවිශේෂී තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වුණා පසුගිය මැයි මාසයේදී. ඒ තමයි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය. මෙහිදී ශ්‍රී ලංකාව සමත් වුණා පදක්කම් 41ක් හිමි කර ගන්නට. ඉන් අනතුරු ඔවුන් සහභාගී වුණා ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ජපානයේ ගිපුරුවරදී පැවැත්වුණු. එහිදී ශ්‍රී ලංකාව පදක්කම් 9ක් හිමි කරගත්තා. තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව දැක්වූ ඉහළම දක්ෂතාව තමයි මේ 2018 වසරේදී ශ්‍රී ලංකාව දැක්වුවේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහභාගී වුණා 3 වන වතාවට ආජෙන්ටිනාවේදී පැවැත්වුණු යූත් ඔලිම්පික් තරගාවලිය සඳහා. මෙහිදී පාරමී වසන්ත ක්‍රීඩිකාව සමත් වුණා ලෝකද පදක්කමක් හිමි කරගන්නට. මීටර 2000 බාධක දිවීමේ ඉසව්වෙන් මේ තමයි 2007 වසරේ සුපන්තිකා ජයසිංහ හිමි කරගත් ජාත්‍යන්තර මට්ටමේ පදක්කමෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් හිමි කරගත් එකම ජාත්‍යන්තර පදක්කම. යනුව ඒ පිළිබඳව අපට සෑහීමකට පත්වීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මදුර කාය වර්ධන ක්‍රීඩාවල ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ජයග්‍රහණ කිහිපයක් හිමි කරගන්නට සමත් වුණා. ලූෂන් පුෂ්කරාත් තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ ජයග්‍රහණ හිමි කර දුන්නේ. ඔස්ට්‍රියාවේදී පැවැත්වුණු ජාත්‍යන්තර තරගාවලියකදී ඔහු සමත් වනවා ශ්‍රී ලංකාවට රිදි පදක්කමක් හිමි කර දෙන්නට. ඉන් අනතුරුව 10 වන ලෝක ශූරතා කාය වර්ධන තරගාවලියේ කිලෝග්‍රෑම් 100ට වැඩි අංශයේ වන් පදක්කම වගේම සමස්ත තරගාවලියේ ශූරතාවත් හිමි කර ගන්නට ලූෂන් සමත් වුණා. මේ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් මෙම තරගාංශයේ හිමි කරගත් ඉහළම ජයග්‍රහණය ලෙසත් වාර්තා පොත් අතරට එක්වන්නේ. ඉන් අනතුරුව මතුර අපේ ක්‍රිකට් ක්‍රීඩාව වෙත අවධානය යොමු කළොත් ඉතාමත්ම අවාසනාවන්ත පරාජයන්ගෙන් බහුල වසරක් ලෙස අපට 2018 වසර හඳුන්වන්නට හැකියාව තිබෙනවා. සමස්තයක් ලෙස 2018 වසරේදී ජාත්‍යන්තර මට්ටමේ ටෙස්ට් තරඟ 48ක් පැවැත්තුණා. ඉන් අවසන් තරඟ තුල මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරමින් තමයි තිබෙන්නේ. ශ්‍රී ලංකාව තරඟ 12කට සහභාගී වුණා. ඉන් තරඟ 11ක් මේ වන විට නිමාවට පත් වී තිබෙනවා. ජයග්‍රහණ 4යි පරාජයන් 4යි සමස්ත ජයග්‍රහී ප්‍රතිශතය 33%ක් ලෙසයි වාර්තා වන්නේ. ඉතාමත්ම පහත් මට්ටමක් ලෙස අපට ඇමෙන්දීමේ හැකියාව තිබෙනවා. සමස්තයක් ලෙස පරිපාලනය පිළිබඳව අප කතා බහ කළා. ඉතාමත්ම ගැටුම් සහගත කාලවකවානුවක් තමයි නිමාවට පත් කළේ. නිලවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා එළබෙන වසරේදී. ශ්‍රී ලංක සුමතිපාල මහතා එම නිලවරණය සඳහා ඉදිරිපත් වන්නේ නැති බව සඳහන් කර තිබෙනවා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යවරුන් කීප දෙනෙකුම මාරු වුණා. මේ නිසාවෙන් ඉතාමත්ම අස්ථාවර මට්ටමක තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය කාලයේදී නිමාවට පත්වන්නේ. ශ්‍රී ලංකාවේ ගිල තරඟ 17කට සහභාගී වී තරඟ 6ක් පමණයි ජයග්‍රහණය කර තිබෙන්නේ. තරඟ 10ක් පරාජයට පත් වෙනවා. ඒ අනුව ටෙස්ට් වරම් හිමි කරගත් කණ්ඩායම් අතර අඩුම ජයග්‍රහණ ප්‍රතිශතයේ හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවයි. ජයග්‍රහණ ප්‍රතිශතයේ 37.5% ලෙසයි වාර්තා වන්නේ. 20x20 තරඟ රටාවෙත් ශ්‍රී ලංකාව තරඟ 8කට මුලදී ඉන් 4ක් ජයගෙන 4ක් පරාජයට පත් වී තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් හැලහැප්පීම් බොහොමයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගමන් කරන අවස්ථාවක තේරීම් කමිටුව වෙනස් වුණා. ග්‍රැහම් ලැබ්රෝයිගින් ඒ නැවතත් අසංසද මෙල්ට පත් වුණා. වසර අවසානයේදී පුහුණුකරුවන් වෙනස් වුණා. නව පිටිකරන පුහුණුකරුවෙක් වගේම පන්දු රැකීමේ පුහුණුකරුවෙක් මේ වන විට කණ්ඩායමට එක් වී තිබෙනවා. අපි තවත් කාරණාවක් පිළිබඳව අදහස් දක්වනවා නම් ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන නුවන් සොයිසා වගේම සනත් ජයසූරියටත් එරෙහිව තරඟ පාවා දීමේ චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විට පැවැත්වෙනවා. ඒ වගේම 2018 වසරේ ලෝකයේ වැඩිම ප්‍රමාණයක් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වූ රට බවට පත් වෙච්ච ශ්‍රී ලංකාවයි. ඒ අනුව ඒ පැත්තෙන් නම් ශ්‍රී ලංකාව වාර්තාවක් ලැබීමට සමත් වී තිබෙනවා. අපි තවත් කාරණාවක් සඳහන් කළොත් අකිල ධනංජයට මේ වසරේදී තරඟ තහනමක් එල්ලවනවා. ඔහු එක්ගින තරඟවලදී කඩුලු 28ක් ඉඳහෙලමින් ජාත්‍යන්තරයේ ප්‍රමුඛතම දඟ පන්දු යවන්නා බවට පත්වෙමින් සිටින අවස්ථාවක තමයි ICC තහනම එල්ල වුණේ. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට සඳහන් කරමින් අප මේ 2018 වසර පිළිබඳව සඳහන් කරන විට මතුර ටෙස්ට් තරඟවලදී විරාට් කෝලි තමයි අංක 1 ක්‍රීඩකයා බවට පත්වන්නේ. ලකුණු වශයෙන් තරඟ 13කදී ශතක 5ක් සමගින් ලකුණු 1322ක් ලබා ගන්නට ඔහු සමත් වී තිබෙනවා. එම සටහනේ දෙවන ස්ථානයේ සිටින්නේ කුසල් මෙන්ඩිස්. තරඟ 12කදී ලකුණු 966ක් ඔහු මේ වන විට ලබාගෙන තිබෙනවා. ශතක 3ක් සමගින් ඔහුට තව එක් ඉනිමක් ඉතිරිව තිබෙනවා මේ වසර නිමාවට පත් කරන්නට පෙර. එම වර්ගීකරණයේ 6වන ස්ථානයට විමුත් කරුණාරත්න පත් වී තිබෙනවා. ඒ වගේම එක්ගින තරඟ අතරින් විරාට් කෝලි තමයි ප්‍රථම ස්ථානයේ සිටින්නේ. තරඟ 14කදී ලකුණු 1202ක් ලබා ගනිමින් ශතක 6ක් ලබා ගන්නට ඔහු සමත් වී තිබෙනවා. ඔබ විශ්වාස කරන්නේ නැතිද මදුර, මේ එක්ගින පිටිකරුවන් අතර වර්ගීකරණයේ ශ්‍රී ලංකාවේ පිටිකරුවෙකු සිටින්නේ 38වන ස්ථානයේ. ඒ නිරෝෂන් දික්පැල්ලයි තරඟ 14කදී ලකුණු 415ක් ඔහු ලබාගෙන තිබෙනවා. මේ 2018 වසර ශ්‍රී ලංකාව නිමාවට පත් කරන්නේ එකදු එක්දින ජාත්‍යන්තර ශතකයක්වත් වාර්තා නොකළ වසරක් ලෙසයි. ඒ වගේම ටෙස්ට් පන්දු යවන්නන් අතරේ නම් ශ්‍රී ලංකාවේ දිල්රුවන් පෙරේරා මේ වන විට දෙවන ස්ථානයේ සිටිනවා කඩුලු 50ක් ඉඳහෙලමින්. ඒ වගේම එම වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයේ සිටින්නේ දකුණු අප්‍රිකාවේ කඩීතු රබාඩයි. ඔහු කඩුලු 52ක් ඉඳහෙලීමට සමත් වී තිබෙනවා. ඔවුන් දෙදෙනාටම තවත් එක් ඉනිමක් ඉතිරි වී තිබෙනවා මේ වසර නිමාවට පත් කරන්නට පෙර. අපි බලමු 2018 වසර ශ්‍රී ලංකාව කොයි ආකාරයෙන් වාසනාවන්ත ලෙස හෝ ජයග්‍රහී ලෙස නිමාවට පත් කරාවිද කියලා.
හොඳයි, ඒතරතුරු සමගින් අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වුණු අපේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නට සමුදෙන්නයි සූදානම් වෙන්නේ. රංගන බොහොමත්ම ස්තුතියි. ඒ වගේම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. අපි 2018 වසර නිමාවට පත් කරමින් අපි 2019 වසරේ සතියේ ක්‍රීඩා විග්‍රහයත් සමග හමුවෙමු. රංගන සුබ නව වසරක්, සුබ සතියන්තයක්. අපි දැන් අවධානය යොමු කරන්නේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර MCG ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බොක්සින් දින ටෙස්ට් තරඟය පිළිබඳව, නැත්නම් මේ තරඟාවලියේ තුන්වන ටෙස්ට් තරඟය පිළිබඳව 26 වෙනිදා ආරම්භ වුණා. ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවර පහර දුන්නා. කඩුලු 7ක් දැවී ලකුණු 443ක් ලබා සිටියේදී ඊයේ දවසේදී ඉන්දියාව තම ඉනිම අත්හිටුවා. ඕස්ට්‍රේලියාවේ පළමු ඉනිම ආරම්භ කරන ලෙස ඕස්ට්‍රේලියාවට ආරාධනා කරා. මේ අනුව ඊයේ දිනේ අවසාන වන විට ඕස්ට්‍රේලියාව කිසිවෙකුත් නොදැවී ලකුණු 8ක් ලබාගෙන සිටියා. ඉන්දියාව වෙනුවෙන් පුජාරා ලකුණු 106ක්, විරාට් කොහලි ලකුණු 82ක් සහ රෝහිත් ශර්ම ලකුණු 63ක් ලබාගෙනමින් මේ 443ට දායකත්වයක් ලබා දුන්නා. ඒ අතරතුරේදී ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන Big Bash League 2020 තරගාවලිය යටතේ ඊයේ දවසේදී 10 වෙනි තරගය පැවැත්වුණා Sydney Sixers සහ Melbourne Stars කියන කණ්ඩායම අතර. සිඩ්නිහිදී එහිදී Melbourne Stars කණ්ඩායම Sydney Sixers කණ්ඩායම කඩලු 5කින් පරාජයට පත් කිරීමට සමත් වුණා. ඒ අතරතුරේදී අද දවසේදී ආරම්භ වීමට නියමිතයි Hobart Hurricanes සහ Sydney Thunder කණ්ඩායම අතර පැවැත්වෙන තරගය Hobart-හිදී. SBS සිංහල වැඩසටහනේ 2018 වසරේ අවසාන සතියේ ක්‍රීඩා විග්‍රහයයි අපි මේ නිමාවට පත් කරන්නට සූදානම් වෙන්නේ. අපි සුබ ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන වසරේදී ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකා මාතාවට ගෙන දෙන්නට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා. අපි එහෙනම් ලබන වසරේදී 2019 වසරේදී නැවතත් හමුවෙමු ක්‍රීඩා පිටිවල උණුසුම් තතුවිත්තිත් සමග. ඔබ සැමට සුබ නව වසරක් වේවා.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.